ගරු සංඝරත්නයෙන්ද ගරු මෑණියන් වහන්සේගෙන්ද අවසර. අද දින ප්‍රශ්න 11ක් ලිඛිතව යොමු වෙලා තියෙනවා. තව ප්‍රශ්න 3ක් ඊමේල් හරහා යොමු වෙලා තියෙනවා. මෙතන ලිඛිත ප්‍රශ්න 11න් සක්මන් සහ පරියන්ක භාවනා පිළිබඳ ප්‍රශ්න 3කුත්, භාවනාවට අදාළ දහම් ගැටළු 4කුත්, භාවනාවට කෙලින්ම අදාළ නැති දහම් ගැටළු 4කුත් ඉදිරිපත් වෙලා තියෙනවා. මම පළවෙනි ප්‍රශ්න විමසන්නම් මෙන්නා. අවසරයි මෑණියනි, අද උදේ භාවනා උපදේශවලදී සඳහන් කළ විදර්ශනාව උදාහරණ කිහිපයකින් පහදා දුන මැනවි. 1. සක්මන් භාවනාවේදී. 2. ආහාර ගැනීමේදී. 3. සිතට සතුටක් හෝ දුකක් දැනීමේදී. එය යොදාගන්නේ කෙසේද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එම ප්‍රශ්නය තුළ විමසා තිබුණේ පච්චය පරිග්ගහන ඥානය කියන ඒ විදර්ශනා ඥානය අපි සක්මන් භාවනාවට යොදා ගන්න ආකාරයත්, ඒ වගේම ආහාර ගැනීමේදී යොදා ගන්න ආකාරයත්, ඒ වගේම සිතට දුක් වේදනාවක් ඇති වෙච්ච අවස්ථාවකදී ඒක ප්‍රායෝගිකව දකින ආකාරය තමයි විමසලා තිබුණේ. විශේෂයෙන් එම ප්‍රශ්නය තුළදී අපි ප්‍රායෝගිකව සිද්ධ වන ක්‍රියාවලියට සිත යොමු කළ යුතු වෙනවා. සක්මන් භාවනාව කරන විට අපි පාදය ඔසවලා පාදය නැවත පොළවට ස්පර්ශ වෙන අවස්ථාව තුළ ඒ එසවීම තැබීම කියන ක්‍රියාවලිය සිදු කරන අවස්ථාවේදී ඒ සමුදය, රූපේ සමුදය කුමක්ද, ඒ වගේම ඒ නාමස්කන්ධයේ, ඒ ඔසවන පාදයේ, තබන පාදයේ දකින සිතේ සමුදය කුමක්ද කියන එක තමයි අපි දැකිය යුතු වෙන්නේ. එය ටිකක් ප්‍රායෝගිකව කරන විට මූලික අවස්ථාවලදී යම් කිසි අපහසුවක් දැනෙන්නට පුළුවන්, ටිකක් ගැඹුරු කමටහනක් නිසා, විදර්ශනාවේ ටිකක් ගැඹුරු කමටහනක් නිසා මුල් පියවරවල් වලදී යම් අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නමුත් අපි ඒක එක දිගට ප්‍රගුණ කිරීම තුළින් එම කර්මස්ථානය ප්‍රගුණ කර ගැනීමට පහසුවක් වෙනවා. අපි ඒ සක්මනේදී පාදයට සිත යොමු කරලා මෙන්න මේ පාදය කියලා කියන්නේ රූප කොටස. මේ රූප කොටස, මේ පාදය, මේ රූප කොටස ඇතිවීමේ හේතුව, රූපය ඇතිවීමේ සමුදය දකින්නට ඕන. ඒ අවස්ථාවේදී අපි රූපේ සමුදය දකින විට තමන් ඒ රූපේ සමුදය විදිහට තමන්ට දකින්න පුළුවන් මේ මොහොතේ තමන්ගේ චිත්තයට අනුව පාදයේ ඔසවීම, පාදයේ තැබීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සිතට අනුව. අපි ඇවිදින්නට පෙර ඇවිදින්න කියන පණිවිඩය සිතට මුලින්ම දැනෙනවා. දැන් පාදය ඔසවලා තබන අවස්ථාව තුළදී ඇවිදිනවා කියන එක සිතට, ඇවිදින්න ඕන කියන සිතුවිල්ල සිතට දැනුණට පස්සේ තමයි අපි ඇවිදින ක්‍රියාව ආරම්භ කරන්නේ. එතකොට එතන සමුදේ විදිහට දකින්නට ඕන චිත්ත කර්ම කියන එක නෙවෙයි, ඒ වගේම ඍතු කියන එකත් නෙමෙයි, ආහාර කියන කොටසත් නෙවෙයි. එතෙන්දී අපි දකින්නට ඕන මෙතන චිත්තයක් ඇති වෙනවා. ඇවිදින්නට ඕන කියන සිතක් ඇති වෙනවා. ඒ සිත තමයි එතන සමුදය වෙන්නේ. ඒ වගේම අපි පාදය පොළවට තබනකොට නැවත පාදය ඔසවන අවස්ථාවේදී අපිට යම්කිසි දැනීමක් ඇති වෙනවා. පාදයේ ඔසවලා පාදයේ පොළවට තබනකොට ස්පර්ශය දැනෙන ස්වභාවයක් තිබෙනවා. අන්නේ ස්පර්ශය දැනෙන ස්වභාවයේදී ඒ දැනීම කියලා කියන්නේ එතන විඤ්ඤාණය. එතකොට මේ විඤ්ඤාණය දැනෙන ස්වરૂපය මෙන්න මේ විඤ්ඤාණයේ සමුදය කුමක්ද කියලා අපි නුවණින් විමසන්නට ඕන. මේ කාය විඤ්ඤාණය ඇති වෙනකොට අපි පොළවේ පාදයේ ස්පර්ශ වෙනකොටම අපිට කාය විඤ්ඤාණය ඇති වෙනවා. විවිධ ස්පර්ශය දැනීම කාය විඤ්ඤාණය තුළට ඒ දැනීම පහළ වෙනවා. එහෙමනම් මෙන්න මේ කාය විඤ්ඤාණය ඇතිවීමේ හේතුව, කාය විඤ්ඤාණය ඇතිවීමේ හේතුව අපි උදේ කාලේ විඤ්ඤාණය ඇතිවීමේ හේතුව පිළිබඳ ධර්මදේශනාවේදී සඳහන් කරා. විඤ්ඤාණය ඇතිවීමේ හේතුව නාම රූප. එතකොට මෙතන කාය විඤ්ඤාණය ඇති වෙන්න මොකක්ද හේතුවක් උනේ? අපි මේ වෙලාවේදී බලන්නේ ප්‍රතිසන්දි විඤ්ඤාණය ගැන නෙවෙයි. එතෙන්දී අපි දකින්නේ මේ කාය විඤ්ඤාණය ඇතිවීමේ සමුදය. කාය විඤ්ඤාණය ඇතිවීමේ හේතුව. කාය විඤ්ඤාණය ඇති වෙන්න තමන්ගේ පාදයක්, ඒ වගේම පොළවක්. බාහිර රූපය කියලා කියන්නේ එතන පොළව. පාදයක් පොළවක් එකට ස්පර්ශ වුණා. පාදයක් පොළවක් එකට ස්පර්ශ වෙන අවස්ථාවේ කාය විඤ්ඤාණය ඇති වෙනවා. ඒ වෙලාවේ අපි රූප කියලා ගන්නේ රූප කොටස විදිහට දකින්නේ පාදය සහ පොළව තමයි එතන රූප විදිහට දකින්නේ. නාම රූපවල විඤ්ඤාණය ඇතිවීමේ හේතුව නාම රූප. ඒ රූප කියන කොටසට අදාළ වෙන්නේ අපි පාදය පොළවට ස්පර්ශ කරන විට ඒ පොළවත් පාදයක් කියන ඒ කොටස් තමයි රූප කොටසට අයිති වෙන්නේ. පාදය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. පොළව කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතන රූප කොටස වෙන්නේ පාදය සහ පොළව. ඒ වගේම මේ පාදයයි පොළවයි එකට ස්පර්ශ වෙනකොට මේ කාය විඤ්ඤාණය ඇති වෙනවා. මෙන්න මේ කාය විඤ්ඤාණය ඇති උනේ ස්පර්ශය නිසා. ඒ අවස්ථාවේදී අපි දකින්නට ඕන දෙය තමයි, අපි අවබෝධ කරගත යුතු දෙය මෙන්න මේ නාම රූප දෙකෙන් නාමය කියන එක ඇති උනේ කොහොමද? නාමය හේතුවක් උනේ කොහොමද? මේ කාය විඤ්ඤාණයට නාම ධර්මය හේතුවක් උනේ කොහොමද? මේ කාය විඤ්ඤාණයට නාම ධර්මය හේතුවක් උනේ කය, ඒ වගේම බාහිර රූපයන් එකට ස්පර්ශ වීම. ඒ ස්පර්ශ වීම තුලයි මේ කාය විඤ්ඤාණය, ඒ වගේම මේ කාය විඤ්ඤාණය කියන තැන ඒ දැනීම, ඒ නාම ධර්ම ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. ඒ දැනීම කාය විඤ්ඤාණය ඇති වුණු මොහොතේ පටන් තමයි නාම ධර්ම සිත තුල ගලා යාමක් සිද්ධ වෙන්නේ. ස්පර්ශය දැන ගැනීමත් සමගම අපිට සංඥා ඇති වෙනවා. ඒ මොහොතේ සීතලට දැනුනොත් ඒක සීතලක් කියලා අපි හඳුන ගන්නවා. රස්නයට දැනුනොත් ඒක රස්නයක් කියලා අපි හඳුන ගන්නවා. ඒ වගේම පාදයේ පොළවට තබනකොට ගොරෝසු බවක්, සිනිඳු බවක් දැනුනොත් ඒ වෙලාවේ ගොරෝසු බව, සිනිඳු බව ඒ දකින්නේ නාම ධර්ම තුලින්, සිත තුලින්. ඒ හැම දැනීමක්ම ඇති වෙන්නේ සංඥා ටික පහළ වෙන්නේ නාම ධර්ම අරමුණු කරගෙන. එතකොට මෙන්න මේ විඤ්ඤාණය, විශේෂයෙන් කාය විඤ්ඤාණය ඇතිවීමේ හේතුව තමයි නාම රූප. රූප කොටස සහ ඒ මොහොතේ ඇතිවෙච්ච නාම ධර්ම තමයි මේ වෙලාවේ කාය විඤ්ඤාණය ඇතිවීමේ සමුදය විදිහට අපි දැකිය යුතු වෙන්නේ. ඒ විදිහට විදර්ශනාවට නගමින් සක්මන් භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ටිකක් ගැඹුරු දෙයක්, එකපාර වටහා ගන්නට අපහසු වෙන්න පුළුවන්. නමුත් අපි ටික ටික ඒක දිනපතා පුහුණු කරන විට තමන්ට ඒ කාය විඤ්ඤාණය තුළ, ඒ කාය විඤ්ඤාණයට නාම රූප සමුදය විදිහට හේතු වන ආකාරය තමන්ගේ සිතට අවබෝධ කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එය නිතර නිතර භාවිත බහුලීකృత කිරීම තුලින්. ඒ වගේම ආහාර ගන්න විට දැන් අපි ආහාරයක් ගන්න අවස්ථාවේදී අපිට දැනෙන්නේ යම් කිසි රසයක්. අපි කවර ආහාරයක් ගත්තත් ඒ ආහාරය ගන්න අවස්ථාවේදී ඒ ආහාරය අපේ දිවේ ස්පර්ශ වෙනවත් එක්කම රස දැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ රස දැනෙනකොට අපි දකින්නට ඕන මෙන්න මේ රස දැනෙන හේතුව කුමක්ද? අපි හැම මොහොතෙම සොයන්නට ඕන හේතුව කුමක්ද? අපිට ආහාර ගන්නකොට තිත්ත රසක් හෝ පැණි රසක් හෝ ඇඹුල් රසක් හෝ කවර රසයක් දැනුණත් මෙන්න මේ රසය ඇතිවීමේ හේතුව, මේ රසය දැනීමේ හේතුව කුමක්ද කියලා විමසන්නට ඕන. මෙන්න මේ හේතුව විමසන විට තමන්ට දකින්න පුළුවන් වෙන්නට ඕන මේ ආහාරය, මේ බාහිර ආහාර කොටස, ආහාර පිඬ දිවේ ස්පර්ශ වෙනවත් එක්කම කාය විඥාණය ඇති වෙනවා. දිවේ ස්පර්ශ වෙනවත් එක්කම ජීවහා විඥාණය ඒ අවස්ථාවේදී ඇති වෙනවා. මෙන්න මේ ජීවහා විඥාණය ඇති වෙනවත් එක්කම සිත තුළ විවිධ නාම ධර්ම ගලා යාම සිද්ධ වෙනවා. මොනවද මේ ගලාගෙන යන නාම ධර්ම? ඒ අපි රසය අඳුන ගන්නවත් එක්කම තමන් කැමති ප්‍රිය රසක් නම් ඒ වෙලාවේ සුඛ වේදනාවක් ඇති වෙනවා. තමන් අකමැති තිත්ත රසක් වැනි තමන් අකමැති රසක් නම් තමන්ට දැනුනේ ඒ අවස්ථාවේදී තමන්ට දුක් වේදනාවන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගන්න ආහාරය පිළිබඳව සංස්කාර ගලා යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ආහාරය පිළිබඳ විවිධ සංස්කාර ගලා යාමක්. මෙන්න මේ විදිහට නාම ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය දකින්නට ඕන. මේ නාම ධර්ම ක්‍රියාත්මක වීම ආරම්භ වෙන්නේ මෙන්න මේ ආහාරයත්, ඒ වගේම දිව ආහාරය ඒ දිවේ ස්පර්ශ වීමත් සමගම. ඒ අවස්ථාවේ පටන් තමයි නාම ධර්මවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. එතකොට එතන සමුදේ වෙන්නේ කුමක්ද? එතන සමුදේ විදිහට දකින්නට ඕන ස්පර්ශය. ස්පර්ශය සමුදේ විදිහට දැකලා මෙන්න මේ ස්පර්ශය නිසා නාම ධර්ම විඥාණය දැනීම ඇති වෙලා ඒ මොහොතේ පටන් වේදනා, සංඥා, සංකාර කියන නාම ධර්ම පරම්පරාවක ඇතිවීමක් නැතිවීමක් සංස්කාර හට ගැනීමක් නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒ විදිහටයි අපි ආහාර ගන්න විට ඒ සමුදය සොයන්නට ඕන. මේ රසය දැනීමේ හේතුව මොකක්ද? අපිට මේ විවිධ රස දිවට දැනෙනවා. එතකොට මේ දිවට විවිධ රස දැනෙන්න හේතුව කුමක්ද කියලා අපි සොයන්නට ඕන. ඒ වගේම තමයි අපිට යම්කිසි දුක් වේදනාවක් අපේ හිතට යම් දුකක් ඇති වුණාට පස්සේ අපි එතන හේතුව සමුදේ සොයන්නට ඕන. මේ දුක් වේදනාව ඇතිවීමේ හේතුව කුමක්ද? අපේ සිතට දුකක් ඇති වෙන්නේ ඇයි? මේ දුක් වේදනාව ඇතිවීමේ හේතුව කුමක්ද? මේ දුක් වේදනාව ඇති වෙන්න හේතුව තමයි මනසට යම්කිසි ධම්මාරම්මණයක් සිහිපත් වෙලා, අතීත අරමුණක් හෝ කවර අරමුණක් සිහිපත් වෙලා මේ වේදනාව ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් අපිට දෝෂාරෝපණය කරන අවස්ථාවේදී සිතට දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අපි මේ දුක් වේදනාව කියන එක වර්තමාන මොහොත තුළ ඇති වෙන්නත් පුළුවන්. අපි හිතමු කවුරු හරි කෙනෙක් අපිට දෝෂාරෝපණය කරලා බැනලා ඉවර වෙනවා. ඉවර වෙලා තව පැය භාගයක් හරි, විනාඩි 5ක් හරි, පැයක් හරි ගියාට පස්සේ අපි ඒ දේවල් මතක් කර කර නැවත හිතේ දුක ඇති කර ගන්නවා. දුක් වේදනාවන් පහළ වෙනවා. ඒ වගේම සමහර වෙලාවට මාස ගණනකට කලින් කියපු දෙයක්, අවුරුදු ගානකට කලින් කියපු දෙයක් පවා සිහිපත් කරලා දුක්ඛ වේදනාවන් අපේ සිත් තුළ ඇති කර ගන්නවා. එතකොට අපි දකින්නට ඕන මෙන්න මේ දුක්ඛ වේදනාව ඇතිවීමේ සමුදය කුමක්ද. අපි හිතමු අතීත අරමුණක් සිහිපත් කරලා අපි දුකටපත් වෙනවා නම්, අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමක් සිහිපත් කරගෙන අපි දුකටපත් වෙනවා නම්, එයට හේතුව වෙන්නේ ධම්මාරම්මණය මනසට ස්පර්ශ වෙනවා. මනසත් ධම්මාරම්මණයත් එකට ස්පර්ශ වීම නිසා එතන මනෝ විඥානය පහළ වෙනවා. දැන් ඒකට සරල උදාහරණයක් මේ අයට කියන්නට පුළුවන්. දැන් මේ අයට එක පාරටම මම කියනවා රුවන්වැලි සෑය සිහිපත් කරගන්න කියලා. රුවන්වැලි සෑය මතක් කරන්න කියලා. දැන් මේ අයට මේ වෙලේ රුවන්වැලි සෑය තමන්ගේ ඇසට පේන්න තියෙනවද? පේන්න නැහැ. හැබැයි දැන් කියනකොටම තමන්ගේ සිතේ චිත්තජ රූපයක් ඇති වෙනවා. රුවන්වැලි සෑය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා තමන්ගේ හිතේ දැන් රූපයක් ඇති වෙනවා. කොහොමද මේ රූපය දැන් සිතේ ඇති උනේ? චක්කු විඥානයක් හරහත් නෙමෙයි. දැන් ඇසට රූපයක් දැකලා ඇති වෙච්ච දෙයක් නෙවෙයි. කලින් අපි රුවන්වැලි සෑය දැකලා අපේ සිතේ සංඥාව තියෙනවා. එතකොට ධම්මාරම්මණය වෙන්නේ අර අතීතයේ දැකපු රූපාරම්මණය. අතීතයේ දැකපු රූපාරම්මණය ඒ අතීතයේ දැකපු දෙයක් නිසා, දැන් මේ පියවි ඇසට පෙනෙන දෙයක් නෙවෙයි නිසා ඒක ධම්මාරම්මණය. මනසට ඒ ධම්මාරම්මණය මුණ ගැහෙනකොට මනෝ විඥාණය ඇති වෙනවා. ඒ මනෝ විඥාණය ඇතිවීමත් එක්ක එතකොට හේතුව වෙන්නේ කුමක්ද? ඒ මනෝ විඥාණය ඇති වෙන්න හේතුව මොකද්ද? මනස, ඒ වගේම බාහිර ඒ ධම්මාරම්මණය කියන අරමුණ. මෙන්න මේ ධම්මාරම්මණයත් මනසත් දෙක එකට ස්පර්ශ වීම නිසා, මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි අපි එතනින් එහාට සංස්කාර සිත තුල රැස් කරන්නේ. දැන් අපිට දුක් වේදනාවක් ඇති වුණොත් අපි ඒ ගැන හිත හිතා දුක් වෙනවා. ඒ දුක් වෙන්න හේතුව මොකක්ද? අතීතයේ කලින් නිරුද්ධ වී ගිය දෙයක්, අතීතයේ සිදුවෙච්ච දෙයක් අපි වර්තමාන මොහොතේ දෙයක් විදිහට අපි අරමුණු කරනවා හිතේ. අතීතයේ වෙච්ච සිදුවීමක් මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් විදිහට අතීත පංචස්කන්ධ ධර්ම වර්තමාන පංචස්කන්ධ ධර්ම බවට පත් කරගන්න. අතීතයේ නිරුද්ධ වෙලා ගිය දෙයක් වර්තමානයේ මතක් කරනවා කියලා කියන්නේ පරමාර්ථමේ ක්‍රියාදාමයේ තමයි වර්තමාන පංචස්කන්ධ ධර්ම ක්‍රියාත්මක වීම. අලුතෙන් මේ වර්තමානයේ තමයි අපි දුක් වෙන්නේ. අපි අතීත අරමුණක් මතක් කරලා දුක් වෙන්නේ මේ වර්තමාන මොහොතේ. එතකොට ඒකට හේතුව උනේ, සමුදය උනේ අර අතීත ආරම්මණය. ඒ අතීත ආරම්මණය සිහිපත් වෙනවා. අතීත ආරම්මණය මතක් කරලා ඒ මනසත් එක්ක ඒ ආරම්මණයකට ස්පර්ශ වෙනකොට ඒ තුල මනෝ විඥාණය ඇති වෙනවා. ඒ මනෝ විඥාණයට අනුව සංඥා පහළ වෙනවා. මේ මේ හේතු කියලා අපි ඒ මොහොතේ ඇති වෙච්ච හේතුන් මූලික කරගෙන සිතේ දුක් වේදනාවන් ඇති වෙනවා. විවිධ සංස්කාර ගලා යාමක් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට තමයි අපිට මේ දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ සංස්කාර ගලා යාම සිද්ධ වෙන්නේ. අපි හැම මොහොතෙම ඒකට හේතුව සොයා ගන්න, මූලය සොයා ගන්න. දුකක් ඇති වුණත්, සතුටක් ඇති වුණත්, ඒ හැම එකකම සමුදයක් තියෙනවා. හැම එකකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව දැක්කොත් ඵලය දකින්න පුළුවන් වෙනවා. එතකොට ඒ හේතුව නිරුද්ධ වී ගිය දෙයක් කියලා අවබෝධ කරනවත් එක්කම ඵලයට අපි දීලා තියෙන වටිනාකම, ඒ සංස්කාරවලට දීලා තියෙන වටිනාකම එතනම නැති වෙලා නිරුද්ධ වෙලා යනවා.
ඊළඟ ප්‍රශ්නය, අවසරයි මෑණියනි, මූලික භාවනා ක්‍රමයේ විදිහට භාවිතා කිරීමට විවිධ භාවනා ක්‍රම අත්හදා බැලුවත් හිතේ සමාධිය ඇති කර ගැනීමට අපහසුය. උදාහරණ ආනාපාන සතිය. මම හුස්ම පාලනය කරන බවක් දැනේ. පිළිකුල් භාවනාව. සිතට වෙන සිතුවිලි එයි. බුදුගුරු භාවනාව. බුදුරුව හිතින් මවා ගැනීම අපහසුය. බුදුගුණ මෙනෙහි කරන විට සිත වෙන අරමුණු වලට යයි. මරණානුස්සතිය. සිතට නිදිමත ගතියක් එයි. මට අනුකම්පා කර සුදුසු මූලික භාවනා ක්‍රමයක් පහදා දෙන්න. බුදු සරණයි.
හොඳයි. විශේෂයෙන් භාවනාවේ ආධුනික මට්ටම් වල සිටින අයට ඔය ගැටලුව ඇත්තටම පොදු ගැටලුවක්. කාලයක් තිස්සේ භාවනාව ප්‍රගුණ කරපු කෙනෙකුට තමයි පහසුවෙන් සිත එකඟ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ආධුනික මට්ටමේ සිටින ඕනම කෙනෙකුට අපි කවර භාවනාවකින් පටන් ගත්තත් සිතේ විසිර යන ස්වභාවය තියෙනවා. සිත විසිර යාම තියෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි මූලික කර්මස්ථානයක් ප්‍රගුණ කරන්නේ සම්මා සමාධිය ඇති කර ගැනීමට. ඒ සම්මා සමාධිය ඇති කර ගන්න ඊට ප්‍රථමයෙන් අපි අනුගමනය කළ යුතු දියුණු කළ යුතු ගුණධර්ම ටිකක් තියෙනවා. ඒ තමයි සම්මා සතිය. සම්මා සතිය දියුණු කරපු කෙනෙකුට තමයි සම්මා සමාධියට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක කවර භාවනාවක් කරත්, බුදුගුණ භාවනාව කරත්, අසුභ භාවනාව කරත්, ඒ වගේම මෛත්‍රී භාවනාව කරත්, ආනාපාන සතිය කරත්, ඒ සෑම කෙනෙක්ම ඊට ප්‍රථමයෙන් සතිමත් බව දියුණු කළ යුතුමයි. සම්මා සතිය අඩුපාඩුකම් තිබෙන තාක්කල් අපිට කවර භාවනාවකින්වත් ප්‍රතිඵල ලබා ගන්නට බැහැ. මොකද මේ සිත හැම වෙලේම නොඑක් නොඑක් අරමුණු කරා විසිරීලා දුවන සිතක්. සිත එක අරමුණක තියාගන්න එක පහසු කාර්යක් නෙවෙයි. නමුත් පුහුණු කළොත්, අපි පුරුදු කළොත් මේ සිත එක අරමුණක තියාගන්න හැකියාව ඉතාමත් හොඳින් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් එවැනි ගැටලු තියෙන අය මුලින්ම කළ යුතු වෙන්නේ වැඩිපුර සක්මන් භාවනාව ප්‍රගුණ කරලා සම්මා සතිය දියුණු කරගන්න. ඒ වගේම තමන් එදිනෙදා එදා දවස තුල කරන හැම කටයුත්තක්ම සතිමත්ව සිහිය දියුණු වෙන ආකාරයට කරන්න පුරුදු වෙන්න. අපි ඊයේත් මතක් කළා ආධුනික මට්ටම් වල සිටින අයට බුද්ධෝ බුද්ධෝ කියන අරමුණ නිතර නිතර සිහිපත් කරමින් එකම අරමුණක් තුල වැඩි වශයෙන් සිත භාවිත බහුලීකృత කිරීම තුලින් සමාධිය ඇති කරගන්න පහසුයි. ඒ නිසා යාතුනික මට්ටමේ සිටින අය මුලින්ම කළ යුතු වෙන්නේ බුදුගුණ භාවනාවත් මෛත්‍රී භාවනාවත් ප්‍රගුණ කිරීම. බුදුගුණ භාවනාව විනාඩි 15ක් වැනි සුළු කාලයකුත්, ඒ වගේම මෛත්‍රී භාවනාව විනාඩි 15ක් වැනි සුළු කාලයක් කරලා බුදුගුණ මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරලා ඉන්පසු අපිට අනිකුත් මූලික භාවනා කර්මස්ථාන වෙත යොමු වෙන්න පුළුවන්. එවැනි මට්ටමේ කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ බුදුගුණ භාවනාව සහ මෛත්‍රී භාවනාව.
ස්තුති මෑණියන් වහන්සේ. මෙම ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ මුල තරමක් මට පැටලෙයි සහිතයි වගේ මම කියවන්නම් ඒ වුණාට. ගෞරවනීය මෑණියන් වහන්සේ, භාවනාවේදී හිත හිස් නැති හිස් ස්වභාවයක, ඊට පස්සේ වරහන් ඇතුළේ තියෙනවා සිතිවිලි නැති බවත් කම නැතේයි නොසිතන කියලා වරහන් වහලා යම් වේලාවක් පවතී. මෙහෙම සිත පැවතී විටක සිතිවිලි ඈතින් ඇතිවෙන බවක් දැනුණත් එයට අවධානයක් නොදීම තුලින් එලෙසම නැති වී යයි. විටක හොඳ අවදීන් නමුදු විස්තර කිරීමට අපහසු හීන ස්වභාවයක් හිතේ පවතී. විටක මෙම හීන බවත් හිස් බවත් අතර හිත දෝලණය වෙමින් පවතී. මේවා කිසිත් ගණන් නොගෙන ධර්මතා ලෙස සලකා අතර දමමි. වරක් කය නොදැනී යාමත් එලෙසම නොසලකා හැරියෙමි. මෙහි විදර්ශනා කිරීමට යමක් තිබේද මෑණියන් වහන්ස? මෙම භාවනාවේ දෝෂ වෙතුත් කාරුණිකව පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඔව්. ඒ ප්‍රශ්නය තුළ සමාධි මට්ටමක ස්වභාවය කියන යම් කිසි ඉහළ සමාධි මට්ටමක ස්වභාවයක් කියන කාරණා අනුව පෙන්නුම් කරනවා. නමුත් මේ සමාධි මට්ටම හරියට නිවැරදිව වශීකృత කරගෙන නැති ස්වභාවයකුත් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් තමන් ඒ සිදු කරන කර්මස්ථානය එක දිගට ප්‍රගුණ කරමින් තමන්ට යම් අවස්ථාවකදී සිතේ තියෙන අරමුණු සංස්කාර අයින් වෙලා සිත යම් කිසි හිස් භාවයකට වගේ පත්වෙන අවස්ථාවකට මුහුණ දීම තුළ, ඒ හිස් භාවයකට හිත පත්වීම තුළ අපි කළ යුතු වෙන්නේ ඒ හිස් භාවය තුළ ඉන්න පුළුවන් කාල වේලාව වැඩි කරගත යුතු වෙනවා. ඒ ඉතාමත් වැදගත් දෙයක්. මොකද ඒ ටික කරේ නැත්නම් ඒ හිස් භාවය තුළට හිතපත් වීම නිසා, එහෙම නැත්නම් කය සම්පූර්ණයෙන්ම සිතට නොදෙනී ගොස් රූප නිරෝධයකට පත්වීමෙන් පසු ඒ ඇතිවන තත්වය අපිට එක දිගට විනාඩි 45ක් පැයක් වැනි කාලයක්වත් රඳවා ගන්නට හැකියකම තියෙන්නට ඕන. එම සමාධිමත් ස්වභාවයේ එවැනි වැඩිපුර කාල වේලාවක් රැඳී සිටීම සිදු කිරීමෙන් අනතුරුව තමයි අපි එතන ඉඳන් නාමස්කන්ධය විදර්ශනාවට නැගිය යුතු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ඒ අත්දැකීම ලැබපු කෙනෙක් ඒ කළ යුතු වෙන්නේ ඒ හිස් භාවය කය නොදෙනියාම තුලින් ඇතිවන සමාධි මට්ටම තුල සිටින්නට පුළුවන්, රැඳිලා සිටින්න පුළුවන් කාලය විනාඩි 5 10 15 විනාඩි 20 30 45 පැය දක්වා ටිකෙන් ටික එම අවස්ථාවේ රැඳී සිටිය හැකි කාලය වැඩි කරගන්න. ඒක තමයි කරන්න ඕනේ. ඉන්පසු කාලය වැඩි කරගත්තට පස්සේ තමයි අනිකුත් විදර්ශනා කොටස් දියුණු කරන්න පුළුවන් වෙන්නේ.
ස්තුති මෑණියන් වහන්සේ. මීළඟ ප්‍රශ්නය භාවනාවට අදාළ දහම් ගැටළු වලින්. ගරු පින්වත් මෑණියන් වහන්සේ, අප වඩන භාවනාවට අනුව පච්චේ පටිග්ගහන ඥානෙ උපයෝගී කරගෙන යෝනිසෝ මනසිකාර්ය කරන ආකාරයේ උදාහරණයක් ගැන පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
එතෙන්දී විශේෂයෙන් පච්චේ පරිග්ගහන ඥානය අපිට ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ විදර්ශනා භාවනාවක් ප්‍රගුණ කරන කෙනෙකුට. දැන් සමතය පමණක්ම කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු කෙනෙකුට එම සමත භාවනාව තුළින් එකපාරටම අපිට පච්චේ පරිග්ගහන ඥානය උපදවා ගන්නට අපහසුයි. නමුත් නාම රූප වැනි භාවනාවන් ප්‍රගුණ කරලා තියෙන අයට පටිච්ච සමුප්පාදය, ඒ වගේම පංච උපාදානස්කන්ධය, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අනිත්‍යතාවය දකිමින් විදර්ශනාව තරමක් දුරට හෝ ආරම්භ කරලා තියෙන කෙනෙක්, ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට පච්චේ පරිග්ගහන ඥානය දියුණු කරන්න හරිම පහසුයි. නමුත් ඉන් මෙහා විදර්ශනා භාවනාවක් ආරම්භ කරලා නැති කෙනෙකුට එකපාරම පච්චේ පරිග්ගහන ඥානයෙන් ආරම්භ කරන්න අපහසුයි. නමුත් මේ වෙලාවේ උදාහරණයක් විදිහට කියලා දෙන්නට පුළුවන්, යම් කිසි කෙනෙක් නාම රූප පිළිබඳව, එහෙම නැත්නම් අපි හිතමු සරල භාවනා ක්‍රමයක් ගත්තොත් මෛත්‍රී භාවනාව කියලා, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරපු කෙනෙක් මෛත්‍රී භාවනාව තුළින් යම් කිසි සමාධියක් ඇති කරගත්තට පස්සේ, ඒ ධ්‍යාන මට්ටමක් සමාධියක් ඇති කරගත්තට පස්සේ ඒ සමාධිමත් සිත තුළ, ඒ ධ්‍යාන සිත තුළ රැඳෙමින් ඒ ධ්‍යාන සිත තුළ ඉඳගෙන අපි විදර්ශනාව ආරම්භ කරන්න වෙනවා. මෛත්‍රී භාවනාවෙන් සමාධිය උපදවාගත්තු කෙනෙකුට වුණත් ඒ සමාධි මට්ටමේ ඒ ධ්‍යාන සිතේ ඉඳගෙන අපිට විදර්ශනාව ආරම්භ කරන්න වෙනවා. මෙන්න මේ සමාධිය ඒ වෙලාවේ තමන් අත්දකින ඒ ධ්‍යාන සිත ඇතිවීමේ හේතුව මොකක්ද? මේ ධ්‍යාන සිත රඳා පවතින හේතුව කුමක්ද කියලා අපිට සොයන්න වෙනවා. ඒ සමාධිය තුළ, ඒ ධ්‍යාන සිත තුළ ඉඳගෙනම අපි විදසුන් ඇසින් විමසල බලන්නට ඕන මේ ධ්‍යාන සිත මේ සමාධිය පවතින්නේ මොන මොන හේතු මතද? අපි සමාධිය පවතින හේතු විමසල බලන විට තමන්ගේ හිතට ඒ වෙලාවේ මේ සමාධිය රඳා පවතින හේතු පෙනෙන්නට ඕන. මේ සමාධිය රඳා පවතින්නේ තමන් ඒ සුවපත් වේවා කියන අරමුණම නැවත 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 විතක්ක විචාර අවස්ථාව. විතක්කේ නෙමේ විචාර අවස්ථාව. ඒ ධ්‍යානවල තියෙන අංගයක්. මෙන්න මේ නැවත නැවත ඒ සුවපත් වේවා කියන අරමුණටම නැවත නැවත සිතපත් කර ගැනීම නිසා චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැගුණා. සමාධිමත් භාවය ඒ ධ්‍යාන සිත ඇති උනේ විතක්ක විචාර හේතු කොටගෙන. අපි මුලින්ම පටන් ගන්නවා මෛත්‍රිය. සුවපත් වේවා කියලා අපි මෛත්‍රී කරන්න පටන් ගන්නවා. නමුත් මේ මෛත්‍රී කරන්න පටන් ගත්තු මොහොතේම අපිට සමාධිය ධ්‍යානෙ ඇති වෙන්නේ නැහැ. අපි ඒ සමාධිය ඇති වෙන්න හේතු ටිකක් සකස් කරන්නට ඕන. හේතු තමයි මේ සුවපත් වේවා කියන අරමුණ වටා ඒ සුවපත් වේවා කියන අරමුණටම නැවත 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 සුවපත් වේවා කියමින් ඒ මෛත්‍රී හැඟීම ඒ මෛත්‍රී අරමුණ නැවත 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 ප්‍රගුණ කිරීම තුලිනුයි ඒකාග්‍රතාවයට සිතපත් වෙලා සමාධිය ඇති වෙන්නේ. සමාධිය ධ්‍යාන සිත ඇති වෙන්නේ. ඒ නිසා හේතුව දකින්නට ඕන මේ ධ්‍යාන සිත ඇතිවීමේ හේතුව මෙන්න මෙයයි. ඒ වගේම ධ්‍යාන සිත ඇතිවන හේතු නැති වී යන විට ධ්‍යාන සිත නැති වෙලා යනවා කියලා හේතුඵල විදිහට දකින්න පුළුවන්.
ස්තුති මෑණියන් වහන්ස, මීළඟ ප්‍රශ්නය. ගරුතර මෑණියන් වහන්ස, ආහාර ගැනීම විදර්ශනා ඇසින් බලන්නේ කොහොමද? වරහන් ඇතුළේ ලියලා නාම රූප ධර්මයන් ඇසුරින් with penetrating knowledge. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙත්තා කරුණාවෙන් පහදා දෙන්න.
අපිට ආහාර ටික ගන්න විට විදර්ශනාවට නගන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා. මොකද අපි ඒ ආහාර ගන්න අවස්ථාවේ ස්කන්ධයන් පංචස්කන්ධ ධර්ම වෙන් කරමින් විදර්ශනා මානසිකාර්යය තුල ආහාර ගන්න පුළුවන්. ඒ වගේම ඒ ආහාර ගන්න අවස්ථාවේ සතර මහා ධාතුන් දකිමින් ධාතු වශයෙන් බෙදා වෙන් කරමින් ආහාර ටික ගන්න පුළුවන්. ඒ වගේම නාම රූප වෙන් කරමින් නාම රූප ධර්මයන් වෙන් කර කර අපිට ආහාර ටික ගන්න පුළුවන්. ඒ වගේම උද්‍යවඥානෙ උද්දේ වය දකිමින් ඇතිවීම නැතිවීම ස්වභාවයන් දකිමින් අපිට ආහාර ගන්න පුළුවන්. මේ වගේ ආහාර ගන්න අවස්ථාවේදී විදර්ශනානුවණින් ආහාර ටික ගන්න පුළුවන් විදර්ශනා භාවනා ක්‍රම කිහිපයක් තියෙනවා. අපි එහින් පැහැදිලි කරලා දෙන්නම්. නාම රූප ධර්ම. නාම රූප වෙන් කරමින් අපි කොහොමද ආහාර ටික ගන්නෙ? දැන් අපි ආහාර කියලා කියන්නේ මොකක්ද? දැන් තමන්ගේ අතේ ආහාර ටික, තමන්ගේ පිඟානේ ආහාර ටික තියෙනකොට ඒ ආහාර දෙස බලලා මේ ආහාර කියලා කියන්නේ මොනවද? මේ ආහාර ටික කියලා කියන්නේ රූප කොටසක්. රූපයක් කියලා කියන්නේ ඒ රූප කොටසේ ස්වභාවය තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට අපිට මේ පිඟානේ පෙනෙන්නට තියෙන ආහාර ටික කියලා කියන්නේ සතර මහා ධාතු ටික. සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූප කොටසක්. එතකොට අපි ඒ වගේම බලනවා අපි මේ ආහාර ටික මුකේ තබලා කටේ තියලා අපි මේ ආහාර ටික අපේ ශරීරයට ඇතුල් කරනවා. මේ ශරීරය කියලා කියන්නේ මොකක්ද? ශරීරය කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූප කොටසක්. එතකොට මේ ආහාරය තමන්ගේ ශරීරයත් කියලා කියන්නේ රූප කොටසක්. එතකොට අපි ආහාරය දෙස බලන්නේ රූප කොටසක් විදිහට, එහෙම නැත්නම් සතර මහා ධාතු විදිහට, ඒ වගේම තමන්ගේ ශරීරය දෙස බලන්නේ රූප කොටසක් විදිහට, එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු විදිහට දකිනවා. එතකොට අපි මේ ආහාර ටික ඇඟිලි තුඩු වලින් ඒ වගේම අතින් ඒක අනල අපි මේ ආහාර ටික දිවේ තියනවත් එක්කම අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? ආහාර ටික දිවට ස්පර්ශ වෙනවත් එක්කම දැනීමක් ඇති වෙනවා. ජීවහා විඥාණය ඇති වෙනවා. මෙන්න මේ දැනීම, මේ ආහාර ටික දිවට ස්පර්ශ වෙනවත් එක්කම දැනීම ඇති වෙනකොටම ඒ දැනීමත් එක්ක ඒ විඥානයේ පහළ වීමත් එක්කම අපේ සිත තුල නාම ධර්ම රාශියක් ගලාගෙන යනවා. නාමස්කන්ධේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ දිවේ ස්පර්ශ වෙනවත් එක්කම සිද්ධ වෙන දෙයක්. අපි හිතමු අපි රස්නේ දෙයක් අපේ දිවේ ස්පර්ශ වුණා. එවෙලෙත් අපේ සිත තුල සංඥා සංකාර වේදනා මේ නාමස්කන්ධේ නාම ධර්ම පරම්පරාව හට ගන්නවා. ඒ වගේම අපි සීතල දෙයක් දිවේ ස්පර්ශ වුණොත් ඒ දැනුණු සීතල, සීතල දෙය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. ඒ සීතල දෙය දිවේ ස්පර්ශ වෙනවත් එක්කම ඒ දැනීම ඇති වෙනවත් එක්කම වේදනා සංඥා සංකාර එක දිගටම සිත තුල ගලා යාමක් සිද්ධ වෙනවා. එතකොට අපි ආහාර ගන්න අවස්ථාවේදී අපි දකින්නට ඕන මේ ආහාරය කියන්නේ රූප කොටසක්, සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූප කොටසක්. අපේ මේ ශරීරය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූප කොටසක්. එතකොට මේ ආහාරය දිවේ ස්පර්ශ වෙනකොටම මෙන්න මේ විඥාණය පහළ වෙනවා. මේ විඥාණය පහළ වෙනවත් එක්කම ඒ දැනෙන දැනීමට අනුව, ඒ විඥාණයට අනුව විවිධ සංඥා සිත තුළ ගලාගෙන යනවා. රස කෑමක් නම් තමන් කැමති රසයක් නම් ඒ පිළිබඳ සංස්කාර ගලනවා. මේක මේ ආහාරයේ රසයි, මේක කොහොමද හැදුවේ, මේකේ මොනවද තියෙන්නේ, ඔය විදිහට අපි විවිධ සංස්කාර සිත තුළ ගලාගෙන යනවා. ඒ වගේ මේකට කැමැත්තක්, සුඛ වේදනාවක් ජනිත වෙනවා. එතන වේදනා ස්කන්ධේ ගලා යෑමත් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහටයි ආහාර ගන්න අවස්ථාවේදී අපි නුවණින් දකින්නට ඕන මෙන්න රූපස්කන්ධය, මෙන්න මේ ආහාර ගන්න අවස්ථාවේදී නාමස්කන්ධය ක්‍රියාත්මක වෙන ආකාරය. නාම රූප දෙක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඒ ආහාර ගන්න ඒ වර්තමාන මොහොත තුලම අපි දකින්න පුරුදු වෙන්නට ඕන. ඒ වගේම ඒක අපි තවදුරටත් විදර්ශනාවට නගනවා නම් අපිට පුළුවන් ඒ ආහාර ගන්න අවස්ථාවේදී ඇතිවෙච්ච ඒ නාම රූප ධර්මයන් එතන එතනම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. අපි එක ආහාර පිටක් ගන්නකොට නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා. අපි දෙවෙනි ආහාර පිට ගන්නකොට අර පළවෙනි ආහාර පිට ගන්න අවස්ථාවේදී ඇති වෙලා තිබුණු නාම රූප ධර්ම ටික සියල්ලම නිරුද්ධ වෙලා යනවා. අපි දෙවෙනි ආහාර පිට ගන්න අවස්ථාවේදී අපි නැවත තුන්වෙනි ආහාර පිට ගන්න අවස්ථාවේදී පළවෙනි ආහාර පිට ගන්න අවස්ථාවේ ඇති වෙච්ච නාම රූප ධර්මත් නිරුද්ධ වෙලා ගිය හැටි දකින්න පුළුවන්. දෙවෙනි ආහාර පිට ගන්න අවස්ථාවේ ඇති වෙච්ච නාම රූප ධර්මයන් නිරුද්ධ වී ගිය ආකාරය දකින්න පුළුවන්. ඒ විදිහට නාම රූප නිරෝධය, නාම රූප ධර්මයන්ගේ සමුදය වය දකිමින් ආහාර ගැනීම සිද්ධ කරන්න පුළුවන්.
ස්තුතිමෑණියන් වහන්ස, ඊළඟ ප්‍රශ්නය. ගරු මෙහෙණින් වහන්ස, මට ගැටලු තුනක් තීරුම් කර දෙන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. 1. නාම රූප පරිච්ඡේදයේ වඩන විට මනෝ රූපේ හඳුනා ගැනීම වරකට නොහැක. පෙර ස්පර්ශයකින් හටගත් වේදනාවක් හෝ සංඥාවක් හෝ සංඛාරයක් වර්තමාන මොහොතේ මනෝ ස්පර්ශයක රූපයක් ලෙස පීඨිය හැකිද? 2. ප්‍රශ්නය, මෑණියන් වහන්සේ තුනම කියවන්නද නැත්නම් එකකට පිළිතුරු දීලා ඉන්නවද?
උත්තරේ කියලා ඉමු නේද?
හොඳයි.
ඔව්. පළවෙනි එක
නාම රූප පරිච්ඡේදය. මම නැවත කියවන්නද ප්‍රශ්නය? පළවෙනි ප්‍රශ්නය. නාම රූප පරිච්ඡේදයේ වඩන විට මනෝ රූපය හඳුනා ගැනීම වරකට නොහැක. පෙර ස්පර්ශයකින් හටගත් වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් වර්තමාන මොහොතේ මනෝ ස්පර්ශයකට රූපයක් ලෙස පිහිටිය හැකිද?
ඔව්. ওই ප්‍රශ්නේදී අපිට මම හිතන්නේ මම අර කලිනුත් පැහැදිලි කරපු එකෙත් විස්තර කෙරුණේ ඒ කාරණාව පිළිබඳව. දැන් කලින් වෙච්ච දෙයක් කලින් යම් කිසි අතීතයේ සිද්ධ වෙච්ච අරමුණක් වර්තමාන මොහොතේ ආරම්මණයක් වෙන්න කරගන්න පුළුවන්. කලින් ඒක සිද්ධ වෙලා ඉවරයි. නමුත් මනසේ ධම්මාරම්මන විදිහට අපි අතීතයේ සිදුවලා ගිය දේවල් ධම්මාරම්මන විදිහට මනසේ තැම්පත් කරගෙන තියෙනවා. එතකොට ඒ අතීත ධම්මාරම්මණය වර්තමානයට අරමුණු කිරීම තුළ මුලින්ම සිද්ධ වෙන්නේ මනෝ විඥානයේ ක්‍රියාත්මක වීම. සංස්කාරවත් සංඥාවත් වේදනාවත් නෙමේ මුලින් ක්‍රියාත්මක වෙන්නේ අතීත ධම්මාරම්මණය වර්තමාන මොහොතේ මනසින් අරමුණු කිරීම නිසා. මනස වර්තමාන මොහොතේ, නමුත් ධම්මාරම්මණය අතීත අරමුණක් වෙන්න පුළුවන්. අපි වර්තමාන මොහොතට මේ මනසට ඒ ධම්මාරම්මණය සිහිපත් කිරීම නිසා මනෝ විඥාණය ඇති වෙනවා. ඒ මනෝ විඥාණය ඇති වුණාට පස්සේ ඒ මනෝ විඥාන අවස්ථාවෙන් පස්සේ තමයි අනිකුත් නාම ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. කිසිම විටක සංස්කාර ස්කන්ධයේ ඉස්සර වෙලා ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සංඥා ස්කන්ධයේ ඉස්සර වෙලා ඇති වෙන්නේ නැහැ. වේදනා ස්කන්ධයේ මුලින් ඇති වෙන්නේ නැහැ. හැම අවස්ථාවකදීම සිද්ධ වෙන ප්‍රායෝගික ක්‍රියාවලියේදී විඥාණය තමයි මුලින් ඇති වෙන්නේ. විඥාණය කියන ඒ දැනීම, ඒක චක්කු විඥාණය වෙන්න පුළුවන්, සෝත විඥාණය වෙන්න පුළුවන්, ඝාන විඥාණය වෙන්න පුළුවන්, ජීවහා විඥාණය වෙන්න පුළුවන්, කාය විඥාණය වෙන්න පුළුවන්, මනෝ විඥාණය වෙන්න පුළුවන්. ඒ විඥාණය මුලින් ඇති වෙලා තමයි අනිකුත් නාම ධර්ම ගලායාම සිද්ධ වෙන්නේ. වේදනා සංඥා සංකාර කියන ඒ අනිකුත් නාම ධර්ම සකස් වීම, ඒ නාම ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ විඥාණය පහළ වීමෙන් පසුව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට කමඨහනක් දුන්නේ දිත්තේ දිට්ඨමත්තං භවිස්සති. සුතේ සුතමත්තං භවිස්සති. මොකද්ද මේ යම දැක්කොත් ඒ දැකීම මාත්‍රය තුල නතර කරන්නේ. ඒ දැකීම මාත්‍රය කියලා කියන්නේ, ඇසීම මාත්‍රය කියලා කියන්නේ විඥාන මාත්‍රේ නතර කරන්න කියන එක. අපි දැක්කොත් දැක්ක පමණයි ඒ ගැන සංඥා පහළ කරන්න යන්නේ නැතුව, සංස්කාර රැස් කරන්න යන්නේ නැතුව, ඒ දකින අරමුණ තුල වේදනාවන් හදන්නේ නැතුව ඒ දැකීම මාත්‍රය තුල නතර වෙන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට දීපු කමඨහන. එතකොට අපි එතනිනුත් අවබෝධ කරගත යුතු වෙන්නේ කුමක්ද? මුලින්ම ප්‍රායෝගික පරමාර්ථ ක්‍රියාදාමයේදී මුලින්ම ඇති වෙන්නේ මේ සිතේ විඥාන ස්කන්ධය. විඥාන ඇතිවීමෙන් පසුව තමයි අනිකුත් වේදනා සංඥා සංකාර කියන අනිකුත් නාම ධර්ම ගලා යාම සිද්ධ වෙන්නේ.
දෙවෙනි කොටස මෑණියන්හස, අපට ස්පර්ශය අත්දැකීමට කුමක් කර යුතුද?
ස්පර්ශය දැකීමට අපි හැමතිස්සෙම අපි පුහුණු කරන්නට ඕන. අපි යමක් දිහා බලන විට, අපි යමක් දිහා බලන විට හොඳට අපි ඒ වෙලාවේ දකින්න, විවෘත මනසකින් දකින්න, අපි ඒ බාහිර අරමුණ, අපි යම් කිසි බාහිර අරමුණක් තියෙන්නට ඕන. ඒ වගේම ඇසේ පෙනීම තියෙන්නත් ඕන. ඇසත් ඒ බාහිර අරමුණත් දෙක එකට සම්බන්ධ වෙන්නට ඕන. එහෙම නැතුව දැන් අපිට මොනතරම් රූප තිබුණත් අපේ ඇස් දෙක පෙනෙන්නේ නැත්තම් චක්කු විඤ්ඤාණයක් චක්කු සම්පස්සයක් ඇති වෙන්න පුළුවන්ද? ඇසේ පෙනීම නැත්නම් අපේ ඇස් අන්ධ නම් චක්කු සම්පස්සයක් ඇති වෙන්නේ නැහැ. චක්කු විඤ්ඤාණයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඇසත් රූපයත් එකට ස්පර්ශ වීම නිසා ඇසයි රූපයයි එකට ගැටෙන්න ඕන. ඇසයි රූපයයි දෙක එකට ගැටෙනකොටම චක්කු විඤ්ඤාණය ඇති වෙනවා. ඒක අපි පුරුදු කරන්න ඕනේ එදිනෙදා ජීවිතේ. අපි යම්කිසි රූපාරම්මණයක් දිහා බලලා දැන් මේ රූපය කොහොමද අපේ සිතේ මේ රූපය දැක්කේ? ඒ දකින්න නම් ඇසත් ඒකට හේතුවක් වුණා, උපකාරයක් වුණා. ඒ වගේම බාහිර රූපයක් හේතුවක් වුණා. දැන් බාහිර රූප තිබිලා ඇසේ පෙනීම නැත්තම් චක්කු සම්පස්සයක් හටගන්නේ නැහැ. චක්කු විඤ්ඤාණයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඇසේ පෙනීම තිබිලා බාහිර රූප නැත්තම් ඒ වෙලාවේ චක්කු විඤ්ඤාණයක් චක්කු සම්පස්සයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් අපිට චක්කු විඤ්ඤාණය චක්කු සම්පස්සේ ඇති වෙන්න හේතු ටික දකින්නට ඕන. කියන්නේ ඇසත් රූපයත් එකට ස්පර්ශ වීම තුලමයි මේ තින්නම් සංගති පස්සෝ කියන මේ ස්පර්ශය ඇති වෙන්නේ. එතකොට එතන අපි එදිනෙදා ජීවිතය තුළ පුරුදු කරන්න ඕන කනට ශබ්දයක් ඇසුණත් ඇසට රූපයක් දැක්කත් ඒ හැම වෙලාවෙම අජ්ජත්තික ආයතනයට බාහිර රූපයක් බාහිර ආරම්මණයක් එකට එකතු වීම තුළ ස්පර්ශය සිදු වෙන්නේ අන්න ඒ අවස්ථාව දකින්න පුරුදු වෙන්න.
එම මෑණින් තුන්වෙනි ප්‍රශ්නය යම් වේලාවකට හිතට රූපය යනු නාම ධර්මයක් බවත් ස්පර්ශයකින් බැහැර වූ අපට රූපයක් අත්දකින් නොහැකි බවත් අදහසක් මතුවේ. එවිට නාම රූප පරිච්ඡේදය වඩන්නේ කෙසේද? මෙය බාධකයක්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔව්. එම ප්‍රශ්නය වැරදි නැහැ ඇත්තට. මෙය නිවැරදි ඒ පිළිතුර. මොකද අපි මේ නාම රූප පරිච්ඡේද ඥානය විදර්ශනා භාවනාවේ අපි මුලින් ප්‍රගුණ කරගෙන යනකොට අපි හැම මොහොතෙම නාමය වෙන් කරන්නයි රූපය වෙන් කරන්නයි පුරුදු වෙනවා. නමුත් අපි මේක කාලයක් තිස්සේ පුරුදු කරනකොට අපේ විදර්ශනා ප්‍රඥාව දියුණු වෙනකොට විදර්ශනා ඥාන විදර්ශනා ප්‍රඥාව එන්න එන්න ගැඹුරු තත්වයට දියුණු වෙන අවස්ථාවලදී කෙනෙකුට සිතෙන්න පුළුවන් මේ රූප කියලා කියන්නේ නාමයක්ම නේද කියන එක. අපි මේ රූප කිය කිය ධාතු හතරක් කිය කිය වෙන් කරන්නේ, මේ බාහිර අරමුණු කියලා වෙන් කරන්නේ. මේ රූප කියන දෙයක් තමන්ගේ සිතේම තියෙන නාම ධර්මයක් පමණයි, නාම කොටසටම අයිති දෙයක් කියන එක යම් අවස්ථාවකදී ගැටලුවක් පැන නගින්න පුළුවන්. ඒ තර්කය නිවැරදි. ඇත්තටම අපි ගොඩාක් දුරට විදර්ශනා කරගෙන යනකොට එවැනි අත්දැකීමක් එවැනි ගැටලුවක් හිතට මතුවෙනවා. මේ රූප කියලා අපිට මේ ඇසට පෙනෙන්න තියෙන මේ හැම දෙයක්ම අපි ඒ හැම රූපාරම්මණයක්ම කියලා කියන්නේ තමන්ගේ සිත තුළ තියෙන නාම ධර්මයක් විතරයි. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍රයේ දේශනා කරලා තියෙන සංකප්ප රාගෝ කුරිසස්ස කාමෝ නතේ කාමානි චිත්‍රානි ලෝකේ. මේ බාහිර ලෝකේ නෙමේ කාමයේ තියෙන්නේ. මේ අපි හිතනවා අපි මේ ඇලුම් කරන්නේ බාහිර අරමුණු වලට කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ ගෙවල් දොරවල් වලට යාන වාහන වලට මේ Tamanට තියෙන බාහිර දේපල වස්තුව ධනයට අපි ඇලුම් කරනවා කියලා. සම්මුතිය තුල ඉඳගෙන බාහිරින් දකින කෙනෙකුට ඒක එහෙම හිතෙන්න පුළුවන්. නමුත් අපි මේ ඇලීම ආශාව මේ බැඳීම තියෙන්නේ බාහිර අරමුණට නෙවෙයි. තමන් ඇලිලා තියෙන්නේ බැඳිලා තියෙන්නේ උපාදානය වෙලා තියෙන තමන්ගෙම සිතට නාම ධර්මයට. තමන්ගෙම සිතට තමයි ඇලිලා තියෙන්නේ. බාහිර අරමුණ ඒක ආරම්මණයක් පමණයි. තමන්ගේ වේදනා ස්කන්ධයටයි අපි ඇලුම් කරන්නේ. තමන්ගෙම සිතටයි අපි ඇලුම් කරන්නේ. එතකොට මේ රූප කියන දේවල් මේ බාහිර රූප තුල කාමයවත් ආශාවවත් කැමැත්තවත් ඡන්දයවත් කිසිම දෙයක් බාහිර දේවල් වල නැහැ. ඒක තියෙන්නේ අපේ සිත තුල. තවත් උදාහරණයකින් ඒක පැහැදිලි කළොත් දැන් යම් කිසි පුද්ගලයෙක්ව අපි හිතමු බොහොම ප්‍රියමනාප යම් කිසි පුද්ගලයෙක් කෙනෙකුට ඉතාම වටිනා කෙනෙක් වෙන්න පුළුවන්. තමන් ප්‍රිය කරන ඉතාම වටිනා පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඒ බාහිර පුද්ගලයා. හැබැයි ඒ ඉතාම වටිනා පුද්ගලය දෙසම භාවනා කරන කෙනෙකුත් බලනවා. භාවනා කරන කෙනාට පෙනෙන්නේ මෙතන ඇති පුද්ගලයෙක් නැහැ. මේ ධාතු හතරක් පමණයි. එතකොට ඒ බාහිර අරමුණට ඒ බාහිර අරමුණ තුල නම් අගය තියෙන්නේ ඒ බාහිර අරමුණ තුල නම් වටිනාකම තියෙන්නේ අපි හැම කෙනෙකුට මේ බාහිර අරමුණ වටිනා දෙයක් වෙන්න ඕන. මේක අපේ සිත තුල ඇති කරගන්න දෙයක්. ඒතර මේ සිතේ තමයි අපි විවිධ වටිනාකම් මේක හොඳයි මේක නරකයි මේක සුබයි මේක අසුබයි ඒ වගේම දැන් මේ බාහිර දේවල් වලට අපි විවිධ සංඥා දාලා විවිධ ලේබල් අලවගෙන අපි ඒවට හිතින් අගයක් වටිනාකමක් දීලා තියෙනවා. ඒක සිතේම ඇති වෙන නාම ධර්ම ටිකක්. ඒක බාහිර දෙයක් නෙමේ තමන්ගේ සිත තුළම ඇතිවන නාම ධර්ම ටිකක්. ඒ නිසා විටකදී අපි මේ විදර්ශනාව ප්‍රගුණ කරනකොට මේ බාහිර රූප කියන හැම දෙයක්ම ඒකත් සිතේම ඇතිවෙන නාම ධර්මයක් විදිහට අවබෝධ වෙන්න පුළුවන්. ඒක නිවැරදි.
ස්තුති මෑණියන් වහන්සේ. මීළඟ ප්‍රශ්නය. අවසරයි මෑණියනි, බොහෝ භාවනා ක්‍රම ඇති බව අසා ඇතත් මම දන්නේ භාවනා ක්‍රම ස්වල්පයකි. භාවනා ක්‍රම ගැන දැන ගැනීමට සුදුසු පොතක් නම් කරන්න. බුදු සරණයි.
ඔව්, භාවනා ක්‍රම පිළිබඳව විශේෂයෙන් තමන්ට භාවනා ක්‍රම කොපමණ තියෙනවද කියලා දැන ගැනීමට, භාවනා ක්‍රම මේ විදිහට තියෙනවා කියලා දැන ගැනීමට අවශ්‍ය නම් අපිට පුළුවන් කියවන සමසතලිස් කර්මස්ථාන. සමසතලිස් කර්මස්ථානවල මෙන්න මේ භාවනා ක්‍රම සියල්ලම සඳහන් වෙනවා. සමත භාවනා ක්‍රම සහ විපස්සනා භාවනා ක්‍රම සඳහන් වෙනවා. නමුත් ඒවායේ ලොකු විග්‍රහයක් කරලා නැහැ. නමුත් මෙන්න මේ භාවනා ක්‍රමය කියන්නේ මේකයි කියලා කෙටි හැඳින්වීමක් සිද්ධ වෙනවා ඒ සමසතලිස් කර්මස්ථාන කියන පොතේ. ඒ වගේම රේරුකාණී චන්ද විමල ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙනවා චත්තානහිසාකාර විපස්සනාව කියලා. ඒ පොත කියවීම තුලිනුත් අපිට මේ භාවනා ක්‍රම මෙපමණ ප්‍රමාණයක් තිබෙනවා කියන එක අපිට දැනගන්න පුළුවන්.
ස්තුති මෑණියන් වහන්ස. මීළඟට කෙලින්ම භාවනාවට කෙලින්ම සම්බන්ධ නොවන දහම් ගැටලු කීපයක් තියෙනවා. ගෞරවනීය මෑණියන් වහන්ස, ඊයේ ඔබ වහන්සේ පිළිතුරක් සපයන විට කර්මය සහ කර්මපත යන වචන දෙක සඳහන් කළා. සිතුවිල්ලකින් කර්මය සිදුවන බවත් ක්‍රියාවට නැඹුවොත් ඒ කර්මපතයක් වන බවත් අපට කරුණාවෙන් කර්මය සහ කර්මපත යන දෙකේ වෙනස පැහැදිලි කර දෙන්න. බොහෝ පින්.
එතනදී අපි ඇත්තටම ඊයේ ඒක විස්තර කරේ බොහොම කෙටියෙන්. දැන් අපි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කියනකොට ඒ චේතනාව කොහොමද කර්මයක් වෙන්නේ කියන එක. අපි ඊයේ ගත්ත උදාහරණය තුළ අපි කිව්වා සතෙක් මරන්නට ඕන කියන චේතනාව කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. සතෙක් මරන්නට ඕන කියලා පහළ වෙන චේතනාවම අකුසල චේතනාවක්. තමන්ගේ සිතට අකුසල චේතනාවක් ඒක තමන්ට අකුසල කර්ම විපාකයකට හේතුවක් වන අකුසල චේතනාවක්. එතකොට අපිට ඒ චේතනාව පහළ වුණාට පස්සේ කෙනෙකුට පුළුවන් ඒ චේතනාව තුළම නතර වෙන්න පුළුවන්. මම මේ දේ කරන්නේ නෑ කියලා ඒ චේතනාවෙන් මිදෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් මේ සතෙක් මරන්න ඕනි කියන චේතනාව ඇති වුණාට පස්සේ ඒ සතාව මරන්න අවශ්‍ය කරන ක්‍රියාදාමයට, ඒ ක්‍රියා පටිපාටියට යොමු වෙනවා. ඒ සතාව මරන්න නම් සමහරවිට අපිට යම් කිසි බාහිර උපකරණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකට සූදානම් වෙන්න, මනසින් අපි හිතන්නට ඕන සිතුවිලි වලින් මෙහෙම මෙහෙම මේ විදිහට කරලා තමයි මේ සතා මරන්න ඕන. ඒ විදිහට අපි සිතින් මනෝ කර්ම ගොඩක් රැස් කරනවා. මනසින් ඒ අකුසලය කරන ආකාරය පිළිබඳ අපි සිතුවිලි පහළ කරනවා. ඒ වගේම අපිට පුළුවන් වුණා වචනේනොත් ඒ කර්මය තව දිගස්ස ගන්න. අපි ඒකට තව කෙනෙක්ව සම්බන්ධ කරගන්න එන්න කියලා කතා කරලා ඒ අකුසල කර්මය කරන්න ඕන නම් තව කෙනෙකු සම්බන්ධ කර ගැනීම වචනේ කරගන්න අකුසලයක් එතෙන්දි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එතෙන්දි ක්‍රියාවට නන්වනවා. Taman sitin sitala මේ සතා මෙහෙම මරනවා, මේ විදිහට කරලා මේ සත්ව ඝාතනය කරනවා කියලා හිතලා Taman ඒකට ක්‍රියාත්මක වෙනවා, Tamanගේ කය මූලික කරලා. අන්න ඒ අවස්ථාව කර්මපතයක් කියලා කියන්නේ අකුසල පාර්ශවයේ මනෝ කර්මයන් සකස් වීමත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා අකුසල පාර්ශවයේ මනෝ කර්ම සකස් කිරීම. ඒ වගේම අකුසල පාර්ශවයේ වචී කර්ම සකස් කිරීමත් ඒ තුල සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අකුසල පාර්ශවයේ කාය කර්මයන් එතන සකස් වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතකොට මේ අවස්ථාවේ මනසින්, වචනයෙන්, කයින් ඒ හැම අවස්ථාවකින්ම සිතින්, කයින්, වචනයෙන් මේ තුන් දොරෙන් අපි අකුසලය කරනවා. ඒක බොහොම ප්‍රබලයි. ඒකයි එතනට අපි කර්මපතයක් කියලා කියන්නේ. චේතනාව ඇති වුණාට චේතනාවෙන් ලැබෙන විපාකයක් කර්මපතයක් කරගෙන කර්මපතයෙන් ලැබෙන විපාකයක් දෙකක්. චේතනාව ඇති වෙච්ච කෙනෙකුට සතාව මරන්න චේතනාව ඇති වෙච්ච කෙනාට ලැබෙන අකුසල කර්මයේ විපාකය තරමක් අඩු වෙන්න පුළුවන්. නමුත් අපි එය කයින් සිතින් වචනේ ඒ ක්‍රියාව කිරීමට පස්සේ ඒක කර්මපතයක් බවට පත් වෙන, ඒ තුලින් ලැබෙන අකුසල විපාකය වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට කර්මපතයක් කියලා එතන කිව්වොත් Taman ඒ අකුසල කර්මයේ විපාකය විඳින දවසට Tamanටත් ඒ ආකාරයටත් වඩා ප්‍රබල විදිහට අපි සතෙකුට ගැහුවොත්, සතෙක් තැළුවොත් Tamanටත් ඒ විදිහටම විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒකයි ඒ කර්මපතයක් වෙන්නේ. Taman සිතින් කයින් වචනයෙන් කරපුවයි ප්‍රතිඵල Tamanට අනිත් පැත්තට විපාක ලැබෙනවා. කර්මපතයේ ස්වභාවය ඒකයි.
සුති මෑණියන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය. ගරු මෑණියන් වහන්සේ, තරුණ දරුවන් තුළ බුදුන් දහම් සහ සඟුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවන්නේ කෙසේද? තිරුවන් සරණයි.
ඔව්. ඒක ඇත්තටම තරුණ කෙනෙකුට පමණක්ම නෙවෙයි, ඇත්තටම ඒක වැඩිහිටි කෙනෙකුට වුණත් වෙන්න පුළුවන්. කෙනෙක් තුළ ඒ තරුණ දරුවෙක් කියන ප්‍රශ්නේම අපි කතා කරමු. තරුණ දරුවෙක් තුළ ඒ බුදුන් දහම් සඟුන් කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇති කරන්න නම් තමන් ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණ පිළිබඳව ඒ දරුවන්ට කියා දෙන්නට ඕන. ශාස්ත්‍රූන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මෙවැනි ගුණස්කන්ධයක් තියෙන උත්තමයේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ විදිහ ගුණධර්ම අතීතයේ ඒ සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ මෙන්න මේ විදිහට පාරමී දම් පිරුවා. පාරමිතා විදිහට, උපපාරමිතා විදිහට, පරමත්ත පාරමිතා විදිහට මේ සමතිස් දම් පාරමී ධර්ම පූර්ණණය කරපු කෙනෙක්. අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ ගුණස්කන්ධය පිළිබඳව ඒ දරුවන්ට තේරෙන මට්ටමින් කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය පිළිබඳව, විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ස්කන්ධය පිළිබඳව. අද අපි මේ විදර්ශනාවක් ගැන අල්ප මාත්‍රයක් හරි කතා කරනවා නම් කතා කරන්නේ මේක අපේ දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන් උන්වහන්සේ තනිවම අවබෝධ කරගෙන අපිට දේශනා කළා. උන්වහන්සේ අවබෝධ කරගත්තේ තනිවම. අපිට දැන් බුදුරජාණන් වහන්සේගෙන් සංඝරත්නයෙන් අපිට මේව අහන්නට ලැබෙනවා. මේ දේවල් අහලා අපිට අවබෝධ වෙන්නේ කොච්චර සුළු ප්‍රමාණයයිද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන කොහොමවත් හිතන්න කිසිම කෙනෙකුට බැ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම පමණයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රඥාව තේරෙන්නේ. එතකොට අන්න ඒ විදිහට අපිට තරුණ දරුවෙකුට ශ්‍රද්ධාව ඇති කරන්න බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණස්කන්ධයන් ඒ අයට තේරෙන මට්ටමින් කියා දෙන්න පුළුවන්. ඒ වගේම බුදු ගුණ පිළිබඳ තියෙන ධර්ම දේශනා ඒ අයට අහන්න සලස්වන්න පුළුවන්. ඒ වගේම බුදු ගුණ පිළිබඳ ලියවිලා තියෙන පොත්පත් පරිශීලනය කරන්න අවස්ථාව සලසලා දෙන්න පුළුවන්. බොහොම ශ්‍රද්ධාව මතුවෙන බුදු ගුණ සම්බන්ධ පොත් දෙකක් අපිට කියවන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන් අතිපූජනීය දංකන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අරහන් බුදු ගුණය කියලා පොතක් තියෙනවා. ඒ මුළු පොතේම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය පිළිබඳව. ඒ වගේම රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙනවා සූවිසි මහා ගුණය කියලා. ඒ පොතේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඉතාමත් පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ වගේ අපිට එවැනි පොතපත පරිශීලනය කරන්න දීලා, ඒ වගේම විශේෂයෙන් එවැනි ධර්ම දේශනා අහන්න දීම තුලින් සහ ඒ කරුණු කාරණා බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝ රත්නයේ ගුණ කියා දීම තුලින් ඒ අයගේ ශ්‍රද්ධාව දියුණු කරන්න පුළුවන්.
ස්තුති මෑණියන් වහන්ස, මීළඟ ප්‍රශ්නය. ගරුතර මෑණියන් වහන්ස, දැනගෙන පවකිරීම හා නොදැන පවකිරීම යන දෙකෙන් වඩා බලවත් වන්නේ කුමක්ද? කර්ම විපාකවල වෙනසක් තිබේද? කරුණාවෙන් පැහැදිලි කර දෙන මැනවි. තෙරුවන් සරණයි.
ඔව්, දැනගෙන පව කරත් නොදැන පව කරත් විපාක ලැබෙනවා. ඒකට සරල උදාහරණයක් කියන්න පුළුවන්. අපි ගින්දර, දැන් පොඩි දරුවෙක් ගින්දර අල්ලනවා, ගින්දරට අත තියනවා. ඒ දරුවා ඒක ගින්දර කියලා දන්නේ නැතුව ගින්දරට අත තියන්නේ. නමුත් ගින්දරවල ස්වභාවය මොකක්ද? පිච්චෙනවා. දැනගෙන අත තිබ්බත් නොදැන අත තිබ්බත් ගින්දරට පිච්චෙනවා. ඒ වගේම කර්මයක් කියන එක තමන් දැනගෙන කරත් නොදැන කරත් ඒ අකුසලය සිද්ධ වෙනවා. තමන් මේක දන්නේ නැතුව කරගත්තු දෙයක් කියලා ඒකට අපිට සමාවක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අපි කර්මයක් කරොත් ඒ කර්මයේ විපාක අපිට විඳින්න සිද්ධ වෙනවා. හුඟ දෙනේ නොදෙන කරන අකුසල් වැඩි වෙන්න පුළුවන්. නමුත් නොදෙනේ අකුසලය කරන්නේ තමන්ගේ මෝහය නිසා, අවිද්‍යාව නිසා. කර්මය කර්මඵලය පිළිබඳ සම්මා දිට්ඨිය දියුණු කරලා නැති නිසා. එනිසා අපි කරගෙන දැනගෙන කරන පවෙත් අකුසල විපාකය තියෙනවා. නොදෙන කරන පාපවලත් අකුසල විපාක තියෙනවා අනිවාර්යෙන්. දැන් ඒක කුසල පැත්තටත් ඒක සාධාරණයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරනකොට සමහර අවස්ථාවල ඒ ධර්මයේ සඳහන් වෙනවා, මේ පොඩි දරුවෝ පාරේ යන අවස්ථාවේදී ඒ අය ඔය මොනෝ හරි කෑමක් කමින් යන අවස්ථාවක පොරි වගේ දෙයක් කන අවස්ථාවක අර රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා දැකලා ඒ දරුවා ගිහින් ඒ පොරි ටික පූජා කරා. හැබැයි ඒ දරුවා දැනගෙන හිටියේ නැහැ මේ රහතන් වහන්සේ කෙනෙක් මේ කෙලෙස් ප්‍රහාණය කරපු උත්තමේ ඒව දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒකේ අර කෙලෙස් නසපු රහතන් වහන්සේ නමකට පූජාවක් පැවැත්වීමේ ඒ යමක් පූජා කිරීමේ ආනිසංසයම ඒ ළමයට ලැබුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා අපි දැන දැන කරත් නොදැන කරත් කර්මවලට විපාක සිද්ධ වෙනවා. කර්ම විපාක විඳින්න සිද්ධ වෙනවා.
ස්තුති මෑණියන් වහන්ස. ලිඛිත අවසාන ප්‍රශ්නය. ගරුතර මෑණින් වහන්ස, සිතෙහි ඇතිවන සිතුවිලි නිසා රූපයේ වරහන් ඇතුළේ තියෙන රූපස්කන්ධය කියන වෙනස් වීම සිදුවන බව පැහැදිලිය. එහෙත් සිත රූපේ පැවැත්මට බලපාන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. සුවපත් වේවා.
ඔව්. දැන් ඒට උදාහරණයකින් අපි පැහැදිලි කරොත් කෙනෙකුට අධික කේන්තියටපත් වෙලා සිටින අවස්ථාවක් සිහිපත් කරලා බලන්න. කෙනෙක් අධික ද්වේෂයටපත් වෙලා තරහෙන් කටයුතු කරනවත් කරපු අවස්ථාවක්. හොඳටම තරහ ගිහිල්ලා තමන්ට ඉවස ගන්න බැරුව කේන්තියෙන් ඉන්න අවස්ථාවක තමන්ගේ රූපේ වෙනස් වීම කොච්චර දැනෙනවද කියලා බලන්න. ඇඟ රත් වෙනවා. මේ මුළු ශරීරයේම තියෙන ලේ ධාතුව රත් වෙනවා. ඒ වගේම කෙනෙකුට ඇඟ වෙවුලනෝ වගේ දැනෙන්න පුළුවන්. ඒ වේගය, ඒ ආවේගය පාලනය කරගන්න, ඒ චිත්ත ආවේගය පාලනය කරගන්න බැරි නිසා මුළු ඇඟම වෙවුලන්න පුළුවන්. ඇඟ මුහුණ රතු වෙන්නට පුළුවන්. ඒ වගේම මුළු ලේ ධාතුවම රත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ තමන්ගේ සිතට අනුව රූපස්කන්ධය වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. යම්කිසි කෙනෙක් නිතර නිතර මෙත්සිතින් වාසය කරනවා නම් මෛත්‍රී සහගත සිතම නිතර නිතර දියුණු කරන්න උත්සාහ කරනවා නම් මෙත්තා විහරණයෙන් මෛත්‍රී විහරණයෙන් වාසය කරනවා නම් ඒ පුද්ගලයාගේ ශරීරයේ රූප කලාප හරිම ප්‍රසන්නයි. බොහොම පැහැපත්. ඒ මෛත්‍රියේ ආනිසංසයක්. මොකද මෛත්‍රී සහගත සිත තුළ හැමතිස්සෙම නිවීම, ශාන්ත බව, සැනසීමක් තියෙනවා. ඒ චේතනාවට අනුව ශරීරයේ රූප කලාප වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ද්වේෂය ඇති වෙච්ච වෙලාවෙදිත් ඒක පැහැදිලිව දකින්න පුළුවන්. මේ සිතේ බලපෑම ශරීරයට ඍජුවම බලපානවා. චිත්තය කියන එක ශරීරයට ඍජුවම බලපාන දෙයක්.
අවසරයි මෑණියන් වහන්ස, අපිට ඊමේල් වලින් ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. ඒ දෙකක් ඊ රාත්‍රියේ ලැබෙන ඊයේ වැඩසටහනට අපිට ඒක යොමු කරන්න වෙලාව මදි වුණා. මම මේ ප්‍රශ්න දෙක ඉස්සෙල්ලා කියවන්නම්. ප්‍රශ්න දෙකම එක පින්වත් ක්‍රිස්ටින් අහලා තියෙනවා. පූජනීය මෙහෙණින් වහන්ස, අපි දෙවියන්ට පින්දීමේදී ඇයි දේවා නාග මහින්දිකා වශයෙන් පින් දෙන්නේ? අපි නාග ලෝකය ගැන ඒ තරම් දන්නේ නැහැනේ. ඒ වුණාට ඇයි බ්‍රහ්මයන්ට පින් දෙන්නේ නැත්තේ? පැහැදිලි කළ මැනවි.
ඔව්. ඒකෙදි ඇත්තටම දැන් අපි දේවා නාග මහින්දිකා කියලා දෙවිවරුන්ට සියලු නාගයන්ට, මොකද නාගයෝ කියලා කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නාගයෝ කියලා කියන්නේ මේ සතර අපායේ එක තිරිසන් පොට්ටාෂයට අයිතිවන නාගයන් පමණක් කියලා. දැන් නාග විලාශේ කියන්නේ නාග ලෝකේ දෙවිවරු දේවත්වයේ ඉන්න නාග කොට්ටාෂ සිටිනවා. දැන් අපි අහලා තිනු නාරාජවරු ඉන්නවා. ඒ විදිහට ඒ බුද්ධ කාලයේ ඉඳන් තිබුණු සිදුවීම් ආශ්‍රයෙන් නාග ලෝකයක් දිව්‍ය ලෝකයකට සම්බන්ධ ඒ නාග දෙවිවරු සිටිනවා. දැන් අපි විශේෂයෙන් එතෙන්දී පින් අනුමෝදන් කරනකොට දෙවිවරුන් විතරයි ඒ ආකාසට්ටා කියන ගාථාවේදී ඒ දෙවිවරු කොට්ටාෂ විතරයි අපි එතන අරමුණු කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම දැන් මේ දෙවියන්ට පින් දෙන ඒ ගාතාවන් පසුකාලීන සකස් වෙච්ච දේවල්. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු ඒක බුද්ධ භාෂිතයක්ම නෙමෙයි. ඒක පසුකාලීනව ඒක සකස් කරගත්තු ගාථා ටිකක් තමයි දෙවියන්ට පින් දීම. බුදුරජාණන් වහන්සේගේ කාලේ දෙවිවරුන්ට පින් දුන්නා. ඒ හැමදේම තිබුණා. අමනුෂ්‍යයන්ට පින් දුන්නා. නමුත් ඒ ගාථාව කියන එක තුල ඉඳලා අපි ඔය ප්‍රශ්නෙට උත්තර සැපෙව්වොත් ඒ ගාථාව පසුකාලීනව සකස් වෙච්ච දේවල්. එතෙන්දී නාග අර දෙවිවරුන්ට පින් දෙන අතරෙම නාගයන්ට පින් දීමට හේතුව නම් ඒ දිව්‍ය ලෝකවල ඉන්න නාරජවරුන්ට නාග දෙවිවරු කොට්ටාශයන්ට පින් දීමේ අරමුණෙන් තමයි එහෙම පින් අනුමෝදන් කරන්නේ. ඇත්තටම අපිට බ්‍රහ්මයන්ටත් පින් අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙනවා. බ්‍රහ්මයන්ටත් පින් අනුමෝදන් කළ යුතුයි. බ්‍රහ්ම ලෝකවල ඉන්න අය පින් අනුමෝදන් වෙනවා. නමුත් එතන වෙනස තියෙන්නේ හුඟ දෙනෙක් හිතනවා බ්‍රහ්ම ලෝකවල ඉන්න අය ගොඩාක් උසස් අය නිසා ඒ අයට පින් අවශ්‍ය නැතුව ඇති කියලා හිතන පිරිසකුත් ඉන්නවා. නමුත් බ්‍රහ්ම ලෝකවල සිටින අයට ඒ පින කියන එක උපකාරී වෙනවා. දිව්‍ය ලෝකවලට වැඩිය උසස් මට්ටමක් තමයි බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. ධ්‍යාන සිත් උපදවාගෙන ඒ ධ්‍යාන සිත් වලින් ඉපදිලා ඉන්න තැනක් තමයි බ්‍රහ්ම ලෝක. නමුත් අපිට බ්‍රහ්මයන්ටත් පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒකෙදි අර ගාථාවට ඇතුළත් වෙලා නැත්තේ ඒක පසුකාලීනව සකස් වෙච්ච දෙයක් තමයි ඒ ගාථා සකස් කරලා තියෙන එක. ඒකේ ඒ කාලේ හිටපු අයගේ මතයන්ට අනුව තමයි ඒ ගාථා සකස් වෙලා තියෙන්නේ. නමුත් අපිට පින් අනුමෝදන් කරන්න පුළුවන්.
පූජනීය මෙහෙණින් වහන්ස, අද උදෑසන, මේ කියන්නේ ඊයේ උපේක ඊයේ උදෑසන, ඔබ වහන්සේ අප ගැන අනුකම්පා කරලා නාම රූප පරිච්ඡේද ඥානය පැහැදිලි කළා. බොහොම පින් ඒකට. අනිකුත් විදර්ශනා ඥාන මොනවාද? ඒවා සියල්ලම ප්‍රායෝගිකව අත්දැකිය හැකිද? තෙරුවන් සරණයි.
ඔව්. සියලුම විදර්ශනා ඥාන ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්. නාම රූප පරිච්ඡේද ඥානය, පච්චය පරිග්ගහන ඥානය, සම්මස්සන ඥානය, උදයව්‍ය ඥානය, බංග ඥානය, බයතුපට්ඨාන ඥානය, මුච්චිතු කම්මිතා ඥානය, ඒ වගේම අනුලෝම ඥානය, ඵල ඥානය, ඒ වගේම පච්චවෙක්කන ඥානය, මේ සියලුම විදර්ශනා ඥාන අපිට ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් දෙයක්. ප්‍රායෝගිකව අත්දැකිය යුතුමයි. මේ විදර්ශනා ඥාන කෙනෙකුට දියුණු කරන්නේ නැතුව සෝවාන් මාර්ගඵලයවත් අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විශේෂයෙන් ඒ විදර්ශනා ඥාන හැම කෙනෙක්ම ප්‍රගුණ කළ යුතුයි. සෝවාන් වෙන්න උත්සාහ දරන කෙනාගේ පටන් උතුම් අරිහත්ත්වය සාක්ෂාත් කරන කෙනා දක්වාම මේ කියන විදර්ශනා ඥාන දියුණු කළ යුතු වෙනවා. නමුත් සෝවාන් පුද්ගලයෙක් ළඟ තියෙන විදර්ශනා ඥාන පිළිබඳ අවබෝධයත් සෝවාන් වීමට උත්සාහ දරන කෙනෙක් ළඟ තියෙන විදර්ශනා ඥාන පිළිබඳ තියෙන අවබෝධයත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේ ඒ ඉහළ මාර්ගඵලවලට යන්න යන්න එකම විදර්ශනා ඥාන කොටස වුණාට ඒ අයගේ ප්‍රඥාවේ විවිධත්වයන් තියෙනවා. ඉහළ තත්වයට යන්න යන්න ප්‍රඥාව වැඩි, විදර්ශනා ඥානයන් පිළිබඳ තියෙන අවබෝධය එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා විශේෂයෙන් ඒ නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්ගහන ඥාන, උදයව්‍ය ඥාන, සම්මස්සන ඥාන, බංග ඥාන, බයතුපට්ඨාන ඥාන ආදී වශයෙන් තියෙන ඒ විදර්ශනා ඥාන ටික අපි දියුණු කළ යුතුම වෙනවා. අපි මේ නිවාසික වැඩසටහනේ ඉදිරි දින ටික තුලත් අපි ඒ ජනවාරි දෙවනිද වෙනකන් ඒ සිද්ධ වෙන වැඩසටහන තුල මේ විදර්ශනා ඥාන පිළිබඳව ඒ උදෑසන කාලයේදී ඒ ධර්මදේශනාවලදී කියා දීමට බලාපොරොත්තු වෙනවා. අපි කොහොමද ඒවා තමන්ගේ ජීවිතයට ප්‍රායෝගික කරගන්නේ කියන ආකාරය පිළිබඳව.
එමයි මෑණියන් වහන්සේ, තුන්වෙනි ප්‍රශ්නය. ගරු මෑණියන් වහන්ස, මම භාවනාවට ආධුනිකයෙක් වෙමි. භාවනාවට පිවිසීමට මාස දෙකක පමණ කාලයක් සිට මාගේ මොළේ සහ බෙල්ලෙහි නහරවල තදවීමක් නිසා අපහසුවෙන් සිටින්නෙමි. පර්යංකයෙන් සතර කමඨහන් භාවනාවේ යෙදෙන විටදී මොළේ නහරවල තදවීම තදින්ම දැනීමට ගනී. මෙම අපහසුව නිසා වැඩි වේලාවක් භාවනාවේ යෙදීමට අපහසු වේ. මෙවැනි අපහසුවක් තිබියදී භාවනාවේ යෙදීම සුදුසුද යන්න දැන ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි.
එවැනි තත්ත්වයක් තමන්ට ප්‍රබලව තියෙනවා නම් පරයංක භාවනාව සඳහා දැඩි වීරයක් උත්සාහයක් කරන එක තරමක් සුදුසු මදි. මොකද එවැනි නහරවල හිරවීමක් තදවීමක් භාවනා කරනකොට ඒක තව තවත් තදට දැනෙනවා නම් අපි පරයංක භාවනාවට දරන වීරිය ටිකක් අඩු කරලා අපි සක්මන් භාවනාව කරලා සක්මන් භාවනාවෙන් ඒ කමඨහන් දියුණු කරන්න පුළුවන්. සතර කමඨහන් ටික වුණත් බුදු ගුණ, මෛත්‍රිය, අසුභය, මරණය කියන ඒ සතර කර්මස්ථාන අපිට සක්මන් භාවනා අරමුණෙන් දියුණු කරන්න පුළුවන්. සක්මන් භාවනාව තුළින් ඒ මූලික භාවනා කර්මස්ථාන ටික කාලයක් ප්‍රගුණ කරලා ඒ සක්මන් භාවනාව තුළම සිත සමාධිමත් වෙනකොට පරයංක භාවනාවට මාරු වෙන්න පුළුවන්. අර ඒ අපහසුතා තියෙන ආරම්භයේදීම පරයංක භාවනාවට දැඩි වීරියක් යොදන්න එපා. ඒ අපහසුතා එතකොට වැඩි වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා සක්මන කරලා සක්මනේදී සිත එකඟ වුණාට පස්සේ පරයංක භාවනාවට යොමු වුණාට කමක් නැහැ.
ලැබී ඇති ප්‍රශ්න පමණයි මෑණියන් වහන්ස. දැන් තවදුරටත් ප්‍රශ්න අහන්න ඉදිරි ප්‍රස්තාවක් ලබා දෙනවද? නැත්නම් කාලය ගෙවෙන නිසා මෙතනින් වැඩසටහන නතර කරන්න.
අපිට තව විනාඩි 10ක් තියෙනවා. විනාඩි 10 තුළ කාට හරි ගැටලුවක් තියෙනවා නම් විමසන්න පුළුවන්.
Zoom එකේ අත එසවීමක් කරලා තියෙනවා. ප්‍රබෝධ අන්මියුට් කරලා ප්‍රශ්නය අහන්න.
තෙරුවන් සරණයි. අවසරයි මෑණියන් වහන්ස, අද උදෑසන ධර්මදේශනයේදී පච්චේ පරිග්‍රහණ ඥානය පිළිබඳව විස්තර කිරීමේදී මෑණියන් වහන්සේ දේශනා කළා කොහොමද මේ විඥාන ස්කන්ධය ඇතිවීමට නාම රූප ප්‍රත්‍ය වෙන්නේ කියලා. මට දැනගන්න ඕනේ මෑණියන් වහන්ස, නාම රූප ඇතිවීමට විඥානය ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ විඥානය සහ නාම රූප අතර ඇති අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවය පිළිබඳව තමයි දැනගැනීමට අවශ්‍ය මෑණියන් වහන්ස.
ඔබතුමියගේ ප්‍රශ්නේ විස්තර විමසුවේ මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය විදිහට විඥාණයට නාම රූප ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම අඤ්ඤමඤ්ඤ පත්‍රේ මේ පත්‍රයේදී විශේෂයෙන්ම නාම රූප නිසා විඥාණය ඇති වෙන ආකාරයත්, විඥාණය නිසා නාම රූප ඇති වෙන ආකාරයත් සඳහන් වෙනවා. ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥානය ඇතිවන ආකාරය මම උදේ දේශනාවේ පැහැදිලි කරා. කෙනෙකුට මරණාසන්න මොහොතේදී කෙනෙකුට ඒ ඇතිවෙන අවසාන චුතිසිතට පහළ වෙන සංස්කාර ටිකක් තියෙනවා. රහත් වූ කෙනෙකුට ඇරුණුකොට ඉන් මෙහා සිටින ඕනම කෙනෙකුට මරණාසන්න මොහොතේ චුතිසිතට කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හෝ සිහිපත් වෙන්න පුළුවන්. පුඤ්ඤාභි සංස්කාර හෝ අපුඤ්ඤාභි සංස්කාර හෝ එහෙම නැත්නම් ආනිඤ්ඤාභි සංස්කාර කියන ධ්‍යාන සිතක් වුණත් ගරුක කර්මයක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට මේ චුතිසිතට අරමුණු වෙන ඒ කර්මය, ඒ කර්ම විඥාණයට නාම රූප ප්‍රත්‍ය වෙනවා. නාම රූප විදිහට අපි ගන්නේ එතන කර්ම, එතන තියෙන සංස්කාර, එතන තියෙන සංස්කාර තමයි අපි නාම රූප විදිහට ගන්නෙ. එතකොට ඒ නාම රූප ප්‍රත්‍ය කරගෙන නාම රූප හේතු කොටගෙන ප්‍රතිසන්දි විඥාණය ඇති වෙනවා. තව තැනක ගිහිල්ලා පහළ වෙනවා. තව තැනක අපි උපත ලබනවා. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් ප්‍රතිසන්දි විඥාණය, ඒ විඥාණයේ පහළ වීම සිද්ධ වෙනවා. ඒ වගේම විඥාන පත්‍ය නාම රූපං කියන එම ප්‍රත්‍යයත් සිද්ධ වෙන්න පුළුවන්. නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං කියන ප්‍රත්‍යයත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් ප්‍රතිසන්දියක් අපි යම් තැනක ලැබුවට පස්සේ ඒ ප්‍රතිසන්දිය ලැබපු මොහොතේ යම් කිසි කෙනෙක් ඒ උපත ප්‍රතිසන්දියක් ලැබුවට පස්සේ එතන ඉඳගෙන ඒ නාමස්කන්ධයත් රූපස්කන්ධයත් ක්‍රියාත්මක වෙනවා. කලින් අවස්ථාවේ නාම රූප ප්‍රත්‍ය කරගෙන තව තැනක ප්‍රතිසන්දිය ලබනවා. ඒ ප්‍රතිසන්දිය ලැබපු තැන ඉඳන් නැවත නාම රූප ධර්ම පහල කරනවා. පහල කරනවා කියන්නේ කරන දෙයක් නෙවෙයි, ඒක සිද්ධ වෙන දෙයක්. යම් තැනක අපි විඥාණය බැසගත්තට පස්සේ ඒ විඥාණය බැස ගැනීමත් එක්කම ඒ ප්‍රතිසන්දි විඥාණය තුල අපි අපේ කුසල අකුසල කර්මවලට අනුව ඒ විඥාණයේ සකස් වීම සිද්ධ වෙනවා. ඒ බැසගත්තු ඒ ප්‍රතිසන්දි විඥාණයේ අන්තර්ගත වෙන කුසල අකුසල කර්ම ශක්තියට අනුරූපව ඒ විඥාණයට හේතු කොටගෙන ඒ ප්‍රත්‍ය කරගෙන ඒ තුල රූපස්කන්ධය රූප කොටස් ඇතිවීම සිද්ධ වෙනවා. එතකොට නාම රූප ප්‍රත්‍ය කරගෙන ප්‍රතිසන්දි විඥාණය ඇතිවීමත් ප්‍රතිසන්දි විඥාණය ඒ විඥාණය ප්‍රත්‍ය කරගෙන නැවත නාම රූප ධර්ම පහළ වීම සිද්ධ වෙන්නේ අඤ්ඤමඤ්ඤ පත්‍ර විදිහට සිද්ධ වෙන්නේ ඒ විදිහට.
තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. ගයාශි හේරත් අන්මියුට් කරගන්න ප්‍රශ්නය අහන්න.
අවසරයි මෙහෙණින් වහන්ස. ආනාපානසති භාවනාව කරනකොට ආශ්වාස ප්‍රශ්වාස නොතේරෙන තැනට ආපුහාම කළ යුත්තේ ධ්‍යාන වැඩිම ප්‍රාර්ථනා කිරීමද කියලා පහදා දෙන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
ආනාපාන සති භාවනාව අපි ටික දුරක් ප්‍රගුණ කරනකොට ආනාපාන සතිය තරමක් දුරට පුරුදු පුහුණු කරනකොට සමහර අවස්ථාවලදී ආශ්වාස ප්‍රාශ්වාස නොදෙනියාම සිද්ධ වෙනවා. නමුත් එම අවස්ථාවේදී අපි ධ්‍යාන සිත අදිෂ්ඨාන කිරීම සිදු නොකළ යුතුයි. තමන්ට ආශ්වාස ප්‍රාශ්වාස නොදෙනියාම කියලා කියන්නේ තවදුරටත් ආශ්වාස ප්‍රාශ්වාසයේහිම සිහිය දියුණු කළ යුතුයි කියන එක. මොකද ධ්‍යානයක් අපි උපදවා ගත යුත්තේ ඒ ආනාපාන සති භාවනාව තුලින් ධ්‍යානයක් උපදවනවා නම් අපි ධ්‍යානයක් උපදවා ගත යුතු අවස්ථාව කියලා කියන්නේ ඒ ආනාපාන සති අරමුණ තුල විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන මෙන්න මේ ධ්‍යානාංග දකින අවස්ථාවේ, මේ ධ්‍යානාංග දැනෙන අවස්ථාවේදී තමයි අපි ධ්‍යානයකට සිතපත් කරගත යුතු වෙන්නේ. ඉන් මෙහා ආශ්වාස ප්‍රාශ්වාස නොදෙනී ගිය පමණින් අපි ධ්‍යාන සිතකට යා යුතු නැහැ. එවැනි අවස්ථාවක අපි කළ යුත්තේ නැවත නැවතත් ඒ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහිම තව දුරටත් සිහිය පිහිටුවා ගැනීමයි කළ යුතු වෙන්නේ.
මෑණියන් වහන්සේ, එහෙනම් එක්කෙනෙකුටවත් තව ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න මේ ශාලාවේ ඉන්න යෝගීන්ගෙන්.
හොඳයි.
ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? ප්‍රශ්න ඉවරයි වගේ මෑණියන් වහන්සේ. බොහොම ස්තුතියි. බෝහාසිර නිදුක් නිරෝගී සුවය ලැබේවා.
සුවපත් වේවා. සුවපත් වේවා. අපි මේ සියලුම පුණ්‍ය ශක්තිය, එම ධර්ම දානමය පුණ්‍ය ශක්තිය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතෝ.